අපි පෝතලිය සූත්‍රයේ භාවනාවයි කරන්නේ. එතකොට ඕගොල්ලෝ දන්නවා පෝතලිය සූත්‍රයේ තථාගතයන් වහන්සේ අවසානෙට කරුණු හතක් පෙන්වා දුන්න උදාහරණ හතක්. අර බල්ලෙක් මස් කට්ටක් දැම්මම දුවගෙන ගිහිල්ලා ගත්තා කියලා. එතකොට අපි පෝතලිය සූත්‍රයේ සම්පූර්ණයෙන් අපි සාකච්ඡා කරන්න යන්නේ නැහැ. ඒකේ උදාහරණ හතක් එක තිබුණා වූ භාවනාව තිබුණානේ. ඒ කොටස තමයි අපි මේ භාවනාවට ගන්නෙ. එතකොට අපි ඒක බලන්න අපි මේ පෝතලි සූත්‍ර ඩයග්‍රෑම් වලට යමු. පළවෙනිම අපි අහන්නට බමු ලෝකේ රාතන් වහන්සේට කෘතඥතාවය පළ කරන මේ ධර්මයට ලබා දුන්නට. අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් ඒ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ ක්‍රෝධෝපායාසය කියන එක. ඒ කියන්නේ අවසානෙට තථාගතයන් වහන්සේ දේශනා කරපු උදාහරණය. මතකද පළතුරු ගෙඩියක් කාලා ජීවත් වෙලා ඉන්න හදනවා, ඒකින්වත් ඉන්න බෑ කියන එකක් කල්පනා කළා. ඒක නිසා ක්‍රෝධෝපායාසය තියෙනවා කියලා. ඉතින් මෙතන මේ පෙන්නන දීලා තියෙන්නේ අපි දන්න ඔය හැම වටේකම ස්ටෙප්ස් තියෙනවා කියලා. අපි ස්පෙෂල් වැඩසටහනේදීව සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මෙතෙන්දි පෙන්නන්නේ මේ හත්වෙනි රවුමේ ඒ හයවෙනි ස්ටෙප් එක. ඒ අවස්ථාව වෙනකොට දිට්ටි අනුසේහීන එක වීමෙන් අනුතුරු අපි සසඳල බලනවා. සසඳල බලලා අර පෙරූ සුඛේම අපිට ඕනී කියලා අපි ඉල්ලා සිටිනවා. අර සුඛය ඇතුළේ මතක දක්ුණාම ගෙඩියක් එහෙම කාලා මුලින් නැති උනේ. ඉතින් ඒ සුඛේම අපි ඉල්ලාගෙන ඉන්නවා කියන ස්වභාවය තියෙනවා. ඉතින් මේක බලන්න පහසු වෙනවා මේ ඊළඟ ස්ලයිඩ් එකට ගියොත්. මේකේ පෙන්වන්නා වූ එකත් එක්ක ඔයගලන්ට පේනවා මේකේ තියෙනවා කියලා මේ ඒරියා 3 වල ෂැඩෝ ඒරියා එකක් තියෙනවා, ඒරියා 4 කියලා. ඒකේ තියෙනවා මේ දිට්ටි අනුසය කියන එක. ඒ දිට්ටි අනුසය ඇඟිල්ල දික් කරාම ඔයගලන්ට පේනවා මේ යන්නේ රූපේටයි කියලා නේද? එතකොට මෙතන තියෙනවා ඒ වගේම අර ඒරියා C කියලා හැම අපි දන්නවා. අර සර සංකප්පේ වේදනාව ඉදන් පල්ලෙහාට ගිහිලා අර ජරාවටත් එක්ක තියෙනවා ඒරියා එක. මේ ඒරියා දෙකේ සසඳීමක් කියන එක අපි කරනවා. අපි පෙර තිබුණා වූ දේවල් ඒ වගේම මේ රූපයත් එක්ක. ඉතින් ඒ සසඳලා බලලා කිව්වට මට දැන් තියෙන එක පෙර එකයි සසඳලා බලනවා. අපි මේ ඒ සුඛේම පැතීමක් කියන එක කරනවා. එතකොට ඒකම ඕනී කියලා. ඉතින් මේ නිසා අපි දුක්ඛ දුක්ඛතාවයට කියන එකට පත් වීම කියන එක තියෙනවා. ඉතින් ඒක පැහැදිලි කරනවා නම් ඕගලන්ට පේනවා මෙතන මේ ස්ලයිඩ් 2 එකේ ඒ දැන් අපේ සීයාගේ වගේ ටේස් බඩ්ස් ගිහිල්ලා ඒ විපරිණාමයටපත් වෙලා ඒ විපරිණාම දුක්ඛතාවය තමයි පරාමාසය කරා ඇදෙලා එන්නේ. ඒ වගේම කරන්නා වූ සංස්කාරයන් දුක්ඛ වශයෙන් පරාමාසයට ඇදලා එනවා. මොන සංස්කාරයේ කළත් අබසූදුරු කහන්නේ මේ මොනව දැම්මත් 100ට ඒක ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් මේකෙන් යන්නේ අපි දුක්ඛ දුක්ඛතාවය කියන එක. ඒක අපි පැහැදිලි කළා මතකද ඒ දවස් හතරේ වැඩසටහනේදී. ඕගොල්ලෝ තරුණ කාලේ වැරට යන්නත් පුළුවන්, කෝච්චි හිර වෙන්නත් පුළුවන්, මුට්ට උණක් කරගහන්න පුළුවන් වැරට ගිහිල්ලා, දවල්ට බත් එක ලියාගෙන කනකොට රාහකුත් තිබුණා, අවශ්‍ය කෝච්චි හිර වෙන්නත් පුළුවන්, වයසට ගියාම මොකද තියෙන්නේ, උදේට නැගිටින්නත් අමාරුයි, වැරට යන්නත් අමාරුයි, ඊළඟට කෝච්චි හිර වෙන්නත් අමාරුයි, දවල්ට බත් එක ලියාගෙන කනකොට වෙලක් අය කියනවා පිදුරු කනවා කියලා, රසක් නැහැ කියලා. ඉතින් ඒ කන ගම මෙයා කල්පනා කරනවා, එහෙනම් මොන ගෙහෙම්මල්ටද මම මේ වැරට ඉන්නේ කියලා. ඉතින් ඒ මනුස්සයා ඔය අල්ලගෙන ඉන්න ඔය තමන්ගේ මුණුපුරා හරි ඉන්න එයාට හරි මං සෙල්ලම් බඩුවක් හරි අරන් දෙනවා කියලා අල්ලගෙන ඉන්නවා. එතකොට අපිට පේනවා එයාගේ එහෙමනම් මේ ටේස් බර්ස් ගිහිල්ලා විපරිණාම දුක්ඛතාවය නේද? එතකොට ඒ දුක්ඛ වේදනාවන් තමයි මේ පැත්තට ඇදේ. ඒ වගේම එයා කරන්නා වූ සංස්කාරයන් රැකියාව වගේ සංස්කාරයන් ඒවා දුකයි. එතකොට ඒක පරාමාස ගත වෙනවා. ඉතින් අපි ඇති වෙන්නේ දුක්ඛ දුක්ඛතාවය කියන එක. ඒ කියන්නේ ඔය සංස්කාරය මගින් අපේ වේදනාවන් උපද්දවනවා. ඒක අපිට පේන්නේ අර ඊළඟ ස්ලයිඩ් එකේ පේනවනේ මේ දික්ටි අනුසේ පාරේ. අපි මේ පැත්තෙන් සංස්කාරයන් කරලා අපේ වේදනාවන් අපි ඉපද්දීමක් කියන එක කරනවා. එතකොට අපි මේ වේදනාවන් මගින් දුරවනවා. ඒක තමයි අපේ ජීවිතය කියන්නේ. එතකොට ඉතින් එහෙම ගිහිලා දුක්ඛ දුක්ඛතාවයකට පත්වීම කියන එක තියෙනවා. එතකොට දැන් මේකෙන් පස්සේ ඇති වෙන්නේ මොකද්ද? ඒ ක්‍රෝධ දැඩි වෙහෙස. ඒ හත් වෙනි රවුමේ හත් වෙනි ස්ටෙප් එකේ පසු ප්‍රතිඵලය වෙන්නේ ක්‍රෝධ දැඩි වෙහෙස කියන එක. එතකොට දැන් මේ ධර්මයේදී දැන් අපිට පේනවා දැන් පොතලේ සූත්‍රය අපි බලාගෙන යනකොට මේ බුදුහාමුදුරුවෝ පෙන්වන අර මස් කට්ටේ කතාවේ නේද? ඒක පළවෙනි රවුම. දැන් ඉතින් මේ රවුමෙන් කතා ගිහිල්ලා හත්වෙනි රවුම මේ අපි හයවෙනි ස්ටෙප් එකේදී තමයි මේ පෙන්වන්නේ. හත්වෙනි රවුමේ හත්වෙනි ස්ටෙප් එක දක්වා ආවිල්ලා කියලා. ඒතර අපි පටන් ගා පෙන්වන්නේ මේ පළතුරු ගෙඩිය අර රවුම් හතක් ගිහිල්ලා ඇති වෙනා එක. ඇයි අපි මේ හත්වෙනි රවුමේ පටන් ගන්නෙ? මේක පෙන්වන්නේ මොකද්ද? මේ නිට්ටයයි කියන කතාව. දැන් පොතලි සූත්‍රයේ ඔය අවස්ථාවේ අපි උදාහරණයට පෙන්වුවා අර අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසාරණම් අයං අදෝසෝ කියලා. මට පළතුරු ගෙඩියක් කාලවත් ජීවත් වෙලා ඉන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. ධානයකින් ඉන්නත් බැණිය. ඒතකොට කිසි මේකකින් සමාහිත බවක් කියන එකක් ඇත්තේ නැහැ කියන එක තියෙනවා. එතකොට ওই නිත්‍යභාවය කියන එක අපිට ඇති වෙලා තියෙන්නේ කොහොමද? මෙහෙම ඉන්න පුළුවන් කියන කතාව ඇති වෙලා තියෙන්නේ කොහොමද? ওই අටවෙනි රවුමේ දිට්ටි ආශ්‍රය. අටවම අටක් ගියාම දිට්ටි ආශ්‍රය. අන්න ඒකත් එක්ක සමයි මේක ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේකේ බලපෑම රවුම් 5 6 ඒවට එනවා. දැන් එහෙමනම් අපි මේ පෙන්නන්නේ අර දවස් 4 වැඩසටහනේ වගේ නෙමෙයි මේ රවුම් කරකෝල කරකෝල අපි හදාගත්ත ලෙඩේ තියෙනවානේ. අන්න නිත්‍යභාවය කියන ලෙඩේ දැන් ඒක හදාගත්ත එක්කෙනා කොහොමද මේක ගමන් කරන්නේ? අනිත් කාරණා බලන්නේ. ඒකට ඒක මනස තියාගෙන තමයි බලන්නේ. මේක ඇඩ්වාන්ස් නේ. අරක දවස් 4 වගේ එක නෙමෙයි. එතකොට මේ අර්ථය හොඳට මතක තියාගෙන තමයි අපි මේ ඊළඟ ස්ලයිඩ් එකට යමු. තුන්වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ නින්දා රෝසිය කියන එක. මතකද අර කන කරාබුවක් කරගෙන දාගෙන ගියා. එතකොට අර කඩවලට ගියාම මිනිස්සු කිව්වා මෙයා හරි පොසත් එක්කෙනෙක් කියලා. ඉතින් මිනිස්සු දැක්ක ගමන් ඇදලා ගත්තා. ඉතින් අපි ඔත් ඉන්දිය ඔය ආච්චි අම්මගේ කතාවක් කිව්වා, ළමයාගේ කතාවක් කිව්වා නේද? එතකොට දැන් ඕකට ඉස්සෙල්ලා බලන්නේ පස්වෙනි රවුමේදී අපි ඔය චේතනාගය දෙනවා. දීලා අපිට ලාභයි කියලා ගන්නවා. ඒක ලාභමච්චරිය කියන එක තියෙනවා නේද? එතකොට ඊළඟට 6වෙනි රවුම වෙනකොට ඒ 6වෙනි ස්ටෙප් එක වෙනකොට වේදනාව නිසා අපි ඒ චේතනාගය දෙනවා. එතකොට ඒක මෙන්න මේකත් එක්ක සම්බන්ධයි. මේ සංකප්ප පාර නේද? ඉතින් දැන් මේකේ පැහැදිලිව පේනා වූ දෙයක් තියෙනවා කෙනෙක් බැලුවොත්. දැන් මෙතන මේ ලාභයි කියලා ගත්තයින් පස්සේ අන්න ඒක මේ ප්‍රෙෂර්. ඒක අපි වර්ණනා කරනවා නේ. වර්ණමච්චරිය මෙතෙන්ට නෙන්නේ. එතකොට ලාභයෙන් මට මේක මොකක් ලාභයට ලී ටිකක් හම්බ වුණා ආදී වශයෙන් ඒක වර්ණනාවට එන්නේ. මේ පැත්තෙන් තිබින්නා වූ ඒ කතාව යනවා ඒ ධම්ම මච්චරිය කියන එකට. ඒ සංකප්පයට ගියා වූ එක. ඒ වේදනාව සඳහා රසායන විද්‍යාව, භෞතික විද්‍යාව ආදී වශයෙන් එක එක දේවල් ඒ පුද්ගලයා විසින් ඉගෙන ගන්නවා. මම මෙහෙම වුණාම මට හොඳයි. දැන් කෙනෙක් කල්පනා කරනවා මම සයින්ටිස්ට් කෙනෙක් වුණාම මිනිස්සු සයින්ටිස්ට් කියලාත් කියනවා. ඉතින් රස්සාව හින්දා අන්නත් හම්බ වෙනවා නේද? ටිකක් ඒ වගේ අර මාන්නයත් එක්ක අටව ගන්න දේවල් ගොඩක් තියෙනවානේ. දොස්තර වුණාම එහෙම හොඳයි. අන්නේ වාගේ. එතකොට මේ දෙකේ බලපෑම මෙහාට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් ඔය විදිහට වුණාට පස්සේ අපි දැන් මේතන පේනවා අපි මේ රූපය ගැන සතුටු වෙලා මේ දිට්ටි අනුසය රේඛාව දික් කළාම දැන් 6වෙනි රවුම 6වෙනි ස්ටෙප් එක එනකොට අපි මෙතන දිට්ටි අනුසය. එතකොට ඒ පුද්ගලයා මේක දික් කළායින් පස්සේ අපිට පේනවා මේ කබලින්කාර ආහාරය රූපයට නේද? ඕකනි ගන්නේ කියලා කියන්නේ. දැන් අපි මේ රූපය ගැන සතුටු වෙලා මානෙන් සිත උස්සන කනකරාබුවක් දාලා මේ රූපයට වැඩක් තියෙනවා. දැන් බලන්න අසූචි බෙට්ටක් දැක්කනම් ඔබට ඕගොල්ලෝ කලාබුවක් ඉල්ලන්නේ නැහැ නේද? එතකොට මේක මේ හොඳ වටිනා වූ දෙයක් කියලා තමයි මේකට ඉල්ලන්නේ. එතකොට තවන්ට වෙනවා අපි මේ රූපය ගැන සතුටු වෙලා මානෙන් සිත ඉස්සීමක් කියන එක කරනවා කියලා. ඉතින් ওই විදිහට අර මට හොඳ ලාභයක් ලැබුණා කියලා එහෙම සතුටු වීම කියන එක තියෙනවා. දැන් ওই දිට්ටි අනුසය වගේම තමයි ওই මාන්නේ සකස් වෙලා තියෙන්නේ. දිට්ටි අනුසයම මාන්නේ සකස් වුණා කියන එක පේනවා. එතකොට දැන් ඊළඟට අපිට පේනවා ওই සීලබ්බත උපාදානී කියන එක. අපි දන්නවා සීලබ්බත උපාදානී කියන එක මේ වේදනා, චේතනා, චේතනා පරාමාස. ඒ රේඛා දෙකෙන් නිරූපණය කරලා පෙන්වන්න පුළුවන් කියලා නේද? එතකොට ඒකෙන් තමයි මේ ඔය මේ පැත්තෙන් තියෙන එකෙන් තමයි මේ ෂැඩෝ ඒරියා එක අපිට ඇති වෙලා තියෙන සීලබ්බත උපාදාන කතාව තියෙන එක. එතකොට ඊළඟට ආපහු අපිට පේනවා ඒකේ ධම්ම මච්චරිය. ඊළඟට අපිට තියෙනවා මේ වන්න මච්චරිය මේවා ලාභයි කියලා එහෙම දත්තා වූ එක. ඉතින් ඒකෙන් අර සීලබ්බත උපාදාන කතාව ඇති වෙනවා. ඊළඟට ආපහු අපිට පේනවා ඔය මේ 6 වෙනි වටේ 6 වෙනි ස්ටෙප් එකේදී දැන් අපි දුන්නා වූ අගය තියෙනවානේ. දැන් මේ බුදුහාමුදුරු පෙන්නලා තියෙන මේ පොතලිය මේකේ ඒ දැන් 7 වෙනි රවුමේ 7 7 7 ඒක තමයි අපි ඉස්සෙල්ලා බැලුවේ. දැන් මේ 6 වෙනි රවුමේ 6 ස්ටෙප් එක කියන එක. එතකොට මේ 6 වෙනි රවුමේ 6 ස්ටෙප් එක ඔය දික්ටි අනුසය තියෙනවා. ඒකෙදී ඒ දීපු අගය පැවැත්වීම සඳහා අපි මොකද්ද කර යුත්තේ? දැන් බලන්න අර කුඩා දරුවා නෙමෙයි අර මනුස්සෙක් මේ මව කුසට එනකොට ඉතින් ආහාරත් හොයාගෙන ආව, කාන්තාවගේ ස්පර්ශයත් බලාගෙන ආවා. ඉතින් ඒක ඇවිල්ලා ඉවරෙලා ඒ දැන් අර අවුරුදු 10ක් වෙනකොට මං කිව්වා අර මේ පිරිමි ළමයාට කොලර් එක දාගෙන ගියේ නේද? අර කාන්තාව මං දිහා බලන්නේ නැහැ කියන එක කල්පනා කළා. ඉතින් එක එක කෙනා එක එක දේවල් කරනවා. ඒ අගේ පවත්තා ගන්න. අර කලින් දීපු එක. ඉතින් ඒක අපි දන්නවා තව එක පුද්ගලයෙක්ගේ මාලවලු දාගෙන යන එහෙම නැත්නම් කවුරු හරි ණයට මාලයක් අරගෙන කනට කරාබුවක් දාගෙන ආදී වශයෙන් බෙන්ස් කාර් එකක් ඉල්ලගෙන ආදී වශයෙන්. ඉතින් අපිට පේනවා මේ බාහිරව එකතු කරපු ආත කොටස ඉවත් කරපු ගමන් අපි නින්දා රෝසයට යත් වෙනවා කියලා රාජ්‍යම්මගේ කතාවෙන් එහෙම හොඳට පේනවා. එතකොට 6 වෙනි රවුමේ 6 වෙනි ස්ටෙප් එකකින් පස්සේ ඇති වෙන එක තමයි නින්දා රෝසය කියන එක, මේ දික්ටි අනුසය කියන එක. ඉතින් අර ස්ටෙප්ස් ටික යන්තම් මතක් කරනවා නම් ඕගොල්ලෝ දන්නවා පළවෙනියට අපිට අර සුබයි කියලා ගත්තා. පළවෙනි එකෙන් ඊට පස්සේ අපි නිත්‍යයි කියලා ගත්තා. ඊට පස්සේ කාමරාග අනුසේ අන්න සංඥාව සුඛ වුණා. ඒ සුඛේ තමයි මෙහාට යන්නේ. ඒක හතරේ හතර වෙනකොට පරාමාසගත වෙනවා. ඒකෙන් පස්සේ පල්ලෙහාට යනකොට අත්තා, අත්තා වුණාට පස්සේ දික්ටි අනුසේ. ඉතින් මේ විදිහට තමයි මේකේ ඇතිවීම තියෙන්නේ. එතකොට දැන් අර නිත්‍ය භාවය දැන් බලන්න අර දැන් අම්මා වෙනස් වෙනවා නේ. දැන් දරුවා වෙනස් වෙනකොට අම්මා වැඩි අතපත ගන්නේ නැතුව යනවා. හැබැයි දරුවා හිතාගෙන හිටියේ ඉස්සර වගේම අම්මා මාව හුරුතල් කරන්න ඕනේ නේද? ඉස්සර වගේම තියෙන්න ඕනේ. අන්න ඒ වගේනේ තියෙන්නේ. හැබැයි ඉතින් අම්මා හුරුතල් කළත් මේක හරියන්නේ නැහැ. මොකද අම්මගේ ඇඟ පොඩ්ඩක් වෙනස් වෙලා අම්මා වයසට ගිහිල්ලා. දරුවාගේ හැමත් වෙනස් වෙලා. ඒ දෙන්නට ඒක මැච් කරගන්න බෑනේ. හැබැයි අර නිත්‍යභාවය දැන් ඉස්සෙල්ලා රවුමින් අපි බෙන්නවානේ. හත්තෙනි රවුමේ හතේ වෙනකොට නිත්‍යභාවය දැන් ඒව මේකේ බලපාලා තියෙනවා කියන එක තමන්ට පේනවා. එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. හතරවෙනි ස්ලයිඩ් එකට. එතකොට මේකේ පෙන්වන්නේ මේ ගිද්දි ලෝභය කියන එක. එතකොට ඒ ගිද්දි ලෝභය කියන එකේ අපි දන්නවා මෙතන ඇති වෙන්නේ නිකම්ම නෙමෙයි. මෙතන මේ අපි දන්නවා පස්වෙනි රවුමේදී අපි චේතනාගය දෙනවා. දීලා මේක ලාභයි කියලා ගන්නවා. ඒක තමයි මේ ලාභ මච්චරි අපි ලකුණු කරලා තියෙන්නේ. ඉතින් මේක ඇති වෙන්නේ කොහොමද? ලාභයි කියලා ගන්න අපි අත්තා කියලා ගත්තට පස්සේ. දැන් ඕගොල්ලෝ අර අඹගෙඩිය සල්ලි දීලා ගත්තා. මතකද රස්සාවක් කළා මුදල් උපයාගෙන බිල් ගොඩාක් ගෙවලා ඩොලර් 10ක් ඉතුරු කරගත්තා. ඊට පස්සේ මේ ඩොලර් 10 අරගෙන ගියා අඹගෙඩියක් කණ්ඩේ කියලා. ඉතින් ඇයි අඹගෙඩිය ගත්තයින් පස්සේ අපි හිතමු දැන් බොහොම ලාභයි කියලා සතුටු වෙලා අනේ ගත්තේ. ඔබ ගෙදර ගෙනල්ලා කපනකොටම පණු එකේම කැපුණා නම් අඹගෙඩිය චීයා කියලා විසි කරනවා. අර කුණු අඹ මුදලාලිත් එපා කියනවා නේ. එහෙම නැති වුණා නම් අන්න අඹගෙඩියට ආගියක් දෙනවා. අඹගෙඩියත් හොඳයි කුණු අඹ මුදලාලිත් හොඳයි. මං හිතත් කරන්නේ ওই මිනිස්යා ළඟටම තමයි යන්නේ කියලා. එතකොට එහෙනම් අර සුඛයක් ඇති වුණානේ. සුඛිය පරාමාස වෙලා තමයි අත්තා. අන්න අත්තා කියලා මගේ කියලා ගත්තට පස්සේ තමයි මේ අඹගෙඩිය ලාභයි කියන කතාව ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ අත්තා වශයෙන් යමක් ගන්නම් යමක් පරාමාස වෙලා තියෙනවා. මොකද්ද පරාමාස වෙලා තියෙන්නේ? මුසාව. ඒ කියන්නේ මෙතන අපි සුඛයි කියලා කියනවනේ. ඉතින් ඒ කියන්නේ කුණු අඹගෙඩියක් කාලා ඉතින් ඒ දුක්ඛෝදයක් තමයි අපි මේ සුඛ වශයෙන් අරගෙන තියෙන්නේ. සත්‍ය වශයෙන්ම තියෙන දුක්ඛය. හැබැයි තින් බුදුහාමුදුරුවෝ වෙන දුකයි කියලා අපි කියන නෑ නෑ බුදුහාමුදුරුවෝ කුණුඹ ගෙඩිය කනකොට මට නම් කුණුව කියන කතාව කියන්නේ කනකොට මට නම් සුඛයි කියලා නේද? එතකොට ඒක තමයි මේ පරාසය පරාමාස වෙලා තියෙන්නේ. එතකොට සත්‍ය වශයෙන්ම තියෙන්නේ දුක්ඛේ. ඒ වගේ මෙතන මේ සංස්කාරයන් නිට්ඨ වශයෙන් පරාමාසගත වෙන්න ඕන. එතකොට සුඛේ පරාමාස වෙනවා, සංස්කාරයන් නිට්ඨයි කියලා පරාමාස වෙනවා. ඒ ඉතින් ගුණඹ ගෙඩිය ගන්න නරස්සාව තියෙන්න බෑ. එතකොට ඒකෙන් තමයි මේ අත්තා කියන කතාව වෙල්ල මේක ලාභයි කියලා ගන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා හිනමවන්නේ නේ. මේක හොඳයි කියෝ හින්ද තමයි සීනමන්නේ. මේක ජා ගතියුත්තක් නැති ජරාවමයි කියලා ගත්තනම් කෙනෙක් ඕකට සීනමවන්නේ. මේකට වඩා හොඳ එකක් තියෙනවා කියලා. මෙතන මේ ගිද්දි ලෝභයේ පින්නේ සීනියක් කියන එකනේ. එතකොට දැන් අපිට මෙතන කාරණා දෙකක් වෙනවා. එතකොට ලාභයි කියලා ගන්නේ අත්තා වුණා නම් අත්තා වෙන්නේ මෙතන මුසාව පරාමාස වෙනවා. ඒ කියන්නේ සුඛයි කියලා මේ පැත්තෙන් සංස්කාර නිත්‍යයි. එතකොට දැන් අපි දැන් ප්‍රශ්න කරන්න ඕනේ කොහොමද සංස්කාර නිත්‍ය උනේ, කොහොමද සුඛ උනේ, මුසාව ආවේ කොහොමද කියන එක. එතකොට එහෙමනම් අපි ඒක බලමු ඊළඟ ස්ලයිඩ් එකෙන්. ඒ පස්වෙනි ස්ලයිඩ් එක. ඒ පස්වෙනි ස්ලයිඩ් එකේ අපිට පෙන්නනවා මේ සුභ වශයෙන් අරගෙන කැරකවීම වගේ තමයි සංස්කාරයන් කිරීව නිත්‍ය වෙන්නේ. සුභයි කියලා ගත්තා කැරකෙවා. මොකද මුලදී මුණේ එකනේ මස් කට්ට දාපු ගමන් දුවගෙන ගියා සුභයි. දැන් ටිකකට ඉස්සෙල්ලා වත්තුමයිගෙත් ඕගොල්ලෝ දෙයක් අනේ. සුභයි කියන කැරුවා අර මිච්ඡාදිටික සංඥාවත් එක්ක ඊට පස්සේ නැවතුවාද? දිගින් දිගටම කරකෝපගෙන කරකෝපන කියන්නේ. එතකොට ඒ කැරකවීම වගේ තමයි මේ සංස්කාරයන් නිත්‍ය කියන එක. දැන් කුකුල් පට්ටි දාගත්ත මනුස්සයට හිතුණා නියන්තෙමට ගත්තා දැන් හරි. ඉස්සරමම කණ්ඩ නැතුව මැරෙන්න යනවා, බේද නැතුව මැරෙන්න යනවා. දැන් එහෙම වෙනවද? දැන් එහෙම නැහැ. දොස්තර මහත්තයා ගෙදිටත් එනවා. මට ඕන තරම් කණ්ඩක් තියෙනවා. ඈ දැන් ඒකට මිච්ඡා දිට්ඨිය ආව. දැන් එන්නේ ඒක තියෙනවා නිට්ටයයි කියන කතාව ඇවිල්ලා තියෙනවා. එතකොට එහෙනම් අපිට පේනවා සුභ වශයෙන් අරගෙන කැරකවීම වගේ තමයි සංස්කාරයන් නිත්‍ය වෙන්නේ. ඒ සුභ වශයෙන් ගැනීමම තමයි හේතුව. ඒකම තමයි ප්‍රත්‍ය. ඒ කියන්නේ අපේ මේ ඇති වෙලා තිබෙනා වූ දේවල් හරි පුදුමයි මේ රූපයත් එක්ක සම්බන්ධ වෙලා ඇති වෙලා තියෙනවා. දැන් ඕගලන්ට හිතන්න පුළුවන්ද එකම වේදනාවක්වත් මෙන්න මේ ආහවල් වේදනාව තියෙන මේ වේදනාවට කිසිම රූපයක් සම්බන්ධ නැහැ කියලා? එහෙම එකක් නැහැ. ඒ රූපය සම්බන්ධ වෙලා ඇති වුණා වූ වේදනාව තමයි. ඉතින් ඒ වේදනාව උඩ ඕගොල්ලෝ වෙන වෙන කතාවල ගොඩනංවනවා. නමුත් අර රූපයත් එක්කයි මේ කතාව ඇවිල්ලා තියෙන්නේ. ඔක්කොම එහෙමයි. ඔක තේරෙනවා මේ කුඩා දරුවෙක් ගත්තාම මේ පොඩි කාලේ ඉගෙන ගන්නේ කොහමද? කටෙන්නේ. දැන් ඉතින් කිරි ටික ආවා. ඒක මේ ආකාරයි. සූපුව ඒක ඌරණ එක. බෝලයක් දුන්නාම කට ගාලා බලනවා නේ. කට ගාලා ඊට පස්සේ කරන යට තේරෙනවා ඒක කණේ කන්නම. හැබැයි ඒකෙත් ආස්වාදයක් තියෙනවා. එතකොට එයා ඒකෙන් ගත්ත මේ රූපයෙන් අරගෙන තමයි අපි මේ ඔක්කොම අරගෙන තියෙන්නේ. හැබැයි දැන් මේක ගිහිල්ලා ගිහිල්ලා සෑහෙන දුරකට ගිහිල්ලා නිත්‍යභාවයටත් අපි ගිහිල්ලා තියෙනවා. ඒක ඒකනේ අපි හතෙන් පටන් ගන්න මේ අනික් පැත්තට එන්නේ. එතකොට මේ සුභේම තමයි හේතුපත්ත්‍ය වෙලා තියෙන්නේ. ඒවනම් මේව මේ කාම ගුණයන් නිසාමයි මේක උනේ. අර ළමයාගේ තියෙන කතාවේ තියෙන කාම ගුණයක් එතන මෙයා වෙලා තියෙන්නේ. ඉතින් සත්‍ය වශයෙන්ම අපි දන්නවා මේක තියෙන දෙතිස් කුණපයක්. මල මුත්‍රා ආස්කුචි කොඩ. එතකොට ඒකකට තමයි අපි මේ සුභයි කියලා අරගෙන තියෙන්නේ. ඉතින් මේ සුභේට කරකෙවීමෙන් එකතු කරන ලද නිත්‍යභාවය නිසා අපිට සුඛය වුණා. මතක දෙයක කටලට උදාහරණි පැහැදිලි කරනවා. ඕගොල්ලෝ කොහේ හරි ගියාම කරවරි කටට පිඟානක් ගෙනත් තියෙනවා. දැන් කටට පිඟාන දැකුව ගමන් ඔන්න ලයිට් එක වත් උනා වගේ ඔන්න සුභයි කියලා ඒක එනවා. හිතන්න බලන්න තවරු කවර හරි මිනිස්සෙක් එකපාරටම පිඟානම අරගෙන යනවා. දැන් බලන්න මොකද්ද මේ වුනේ කියලා. හැබැයි පිඟාන තියෙනවනම් අන්න ඒකත් එක්ක මං කරපෝනෝ කට්ලට් තියෙනවා කට්ලට් තියෙනවා. එතකොට සුභේට මම නිත්‍ය එක්කව ගලා දැන් ඒක නිසා සුඛයි. එහෙනම් දැන් අපිට පේනවා මෙතන මේ සංස්කාරයේ නිත්‍ය කියන කතාව ඇතු උනේ අර සුභ කතාවත් එක්ක. එතකොට දැන් මම මේක කරපෝනෝ නිත්‍යයි කියන්නේ කරපවන්න දැන් මට සුඛයි කියන එක මට ඇති වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ වෙලාවේදී අපි මොකද්ද කරන්නේ? දැන් අපි ඇයි රූපයක් හැම ලාභ වශයෙන් ගන්නෙ? ඒ කියන්නේ දෙතිස් රූපයක් මන මුත්‍රා ගොඩක්. ඒ ඉතින් අපි ලාභයක් වශයෙන් ගන්න. ඒක භවයේ පැවැත්වීම සඳහා. ඒක වැටුණා මට භවයේ පැවැත්වීම සඳහායි අපි මේ දේ කරන්නේ කියලා. එතකොට ඉතින් මෙතන අපි මේ දීලා තියෙනවා මේ උදාහරණ වර්ග. ඉතින් ඕක සඳහා අපි එක රටකින්නම් තව රටකට යනවා. දැන් එක රටක කැම එහෙම නැත්තම් කල්පනා කරනවා මෙන්න මේ රටට ගියා නම් මට පුළුවන් ගේ කියලා නේද? තවත් එක්කෙනෙක් කල්පනා කරනවා මෙයත් එක්ක මට ඉන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපි හිතමු මේ කාන්තාවක් ඉන්න, ඒ කියන්නේ රස්සාවක් එහෙම කරන්නේ නැතුව ඉන්නවා කියලා නේද? එතකොට ඒ පුද්ගලයාට පේනවා ඉතින් මෙන්න මෙයත් එක්ක හිටියොත් නම් මට කාලා බීලා ජීවත් වෙන්න පුළුවන් නේ කියලා. එහෙමත් නැත්නම් ඒ පුද්ගලයා මේ කල්පනා කරනවා මේ රූපය මගින් මට මේ භවය පවත්වන්න පුළුවන් නේ කියලා. ඉතින් ඒක අපිට පේනවා පළක් කාලවට. දැන් ඉතින් අපි තුන් වයසක ජෝඩුවක් එහෙම ඉන්නවා. ඒ වයසක ජෝඩුවට ඉතින් කෑම උයා ගන්නත් බෑ, විලවුලු ටිකක් ගේන්න යන්නත් බෑ. ඉතින් අපි දකිනවා වෙන තරුණ පුතෙක් හරි තරුණ කෙනෙක්ව දකිනවා තමන්ගේ නෙවෙන්නා. එතකොට එයා කල්පනා කරනවා මේ මෙයත් එක්ක හිටියන මට මේක පවත්වා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලෝ දන්නව අර ලංකාවේ තියෙනවනේ තොරණට අර ෆ්ලෑෂර් යුනිට් එකක් තියෙනවන්නේ. ඒකේ තියෙනවා මෙහෙම අර කෑලි ගහලා තියෙනවා ඉලෙක්ට්‍රික් මෝටර් එක දුවන්නේ. අර හෑන්ඩල් එකක් තියෙනවා. එතකොට මේක හෑන්ඩල් එක ටච් වුණාම මේක කැරකෙනවා නේද? කැරකුණාම ඊළඟ එක සම්බන්ධ වෙනවා. එතකොට ওই විදිහටනේ අර ෆ්ලෑෂර් යුනිට් එක දුවන්නේ. අන්න ඒ වගේ තමයි. ඒ කියන්නේ රූපේ කියන එක අපි ටච් වෙනවා, ස්පර්ශ වෙනවා. මේ ස්පර්ශ වුණාම මේක කැරකීම කැරකී යනවා කියන එක තියෙනවා. ඉතින් ඔය කැරකීම කියන එක තමයි භවය කියලා කියන්නේ. රොටේෂන් එක. ඒ ෆ්ලෑෂර් යුනිට් එකේ කතාවේ හොඳට ඒක පැහැදිලි වෙනවා. එතකොට ඔය පස්වෙනි රවුම් පස්වෙනි ස්ටෙප් එකෙන් පසු නැති වෙන ප්‍රතිඵලය තමයි ගිද්දි ලෝභය කියන එක. ඒකේ අපි අර පේනවා මෙතන මේ විදිහට මේ කාරණා දෙකක් අපි දැන් පැහැදිලි කළා. මෙතන මේ සුඛය කියලා මුසාවක් තමයි පරාමාසගත වෙන සංස්කාරයන් නිත්‍යයි කියලා ඒකෙන් අත්තා කියලා ගත්තා. අත්තා කියන එක ගත්තයින් පස්සේ අපි ලාභයි කියලා ගන්නවා. මේක ඇතුනේ කොහොමද? කොනොම gediye නේද? ඒ කියන්නේ අර්ක සුභයි කියලා ගත්තා. දෙතිස් කුණුපයක් ජරා ගොඩ අපි සුභයි කියලා ගත්තා. ඒක තමයි හේතුව පත්‍ය වුනේ මේ සංස්කාරයන් කියනෝ නිත්‍ය බවට පත් වෙන්න. එතකොට ඒකෙන් සංස්කාරයන් නිත්‍ය බවට පත් වුණායින් පස්සේ අර සුභයට නිත්‍ය එකහුලාම අන්න අපිට සුඛයි කියන කතාව ඇති වෙනවා. ඒක තමයි මේ මෙතන පෙන්නන්නේ නේද? පේනවද? මෙතන තියෙනවා සුභය, සුභයට නිත්‍ය, නිත්‍ය වුණාම ඇඟිල්ල දික් කළා සුඛයි. ඒකනේ මේ ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ විදිහට තමයි අපි මේ ලාභයන් අරගෙන ඉතින් දැන් සීනවා මොනවා අනාගතයට මෙහෙමයි කියලා. එතකොට දැන් පේනවද අර රාහුවේ තිබුණා වූ නිත්‍යභාවයේ බලපෑම මේවට එන හැටි නේද? එතකොට ඒ සුභයට අපි කරකෝල ඇති කරගත්තා වූ නිත්‍ය දැන් ඉස්සෙල්ලා රවුම කරකෙව්වා නම් ඉතින් ඒවයි නිත්‍යභාවය. ඒක බලපාන මේක. දැන් එතකොට අපි මේ පස්වෙනි ස්ලයිඩ් එකේ හිටියේ අපි මේ හතරවෙනි කාරණේ විසුනා වාචයේ කියන එක ඒක දැන් කරන්න දෙන්නේ. මතකද අපි බැලුවේ 5යි 6යි 7යි කාරණාවන් අපි බැලුවේ අනාගත සංස්කාර. සීනමවන්නේ අනාගතයටනේ. මේක දැන් කරන එක. ඉතින් මේක බලන්න ඉස්සෙල්ලා අපි බලනවා 1යි 2යි 3යි කියන එක. අපි ඒක බලලා තමයි මෙතෙන්ට එන්න ඕනේ. එතකොට තමයි මේක හොඳට පේන්නේ. එතකොට මේක සඳහා අපි බලමු මේ 6 වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා. මේ පෙර මේක පෙන්වන්නේ මේ පෙර සංස්කාරයන් මගේ මොකක්ද කරන්නේ කියන එක. දැන් බලන්න මේක අපි මේ ස්පෙෂල් එකේ සාකච්ඡා කරලා තිනු මේක නැවතත් බලනවා නම් ඔගොල්ලෝ දන්නවා මේ අත්තා ඉදන් නිත්‍යයට පාලමක් වාගේ තියෙනවා නේද? එතකොට ඒකට අපි මානෙ ගහනවා ජැක් එක. ගැහුවයින් පස්සේ ඉතින් අත්තා ඉදන් නිත්‍යයට ගිහිල්ලායි මානෙ ඇති උනේ. මේ අත්තා ඉදන් නිත්‍යයට ගිහි මානෙ නිසා එහෙම ගියාට පස්සේ අපේ මේ ප්‍රඥාව ඉදන් ශ්‍රද්ධාවට යනවා කියන එක ඒක මගෙන් වළකන. ඇයි එහෙම කියන්නේ? නිත්‍යයි කියලා කියන්නේ මොකක්ද? සමුදයක් අස්තංගමේ කතාවක් ඇත්තේ නැහැ. ප්‍රඥාව කියන්නේ සමුදයක් ඇත අස්තංගමයක් ඇත. ඉතින් මම මොන ක්‍රමයකින් හරි නිත්‍යයි කියවනම් එහෙනම් සමුදයක් අස්තංගමයක් නැත. එහෙනම් ප්‍රඥාව ඉදන් ශ්‍රද්ධාවට යන්න දෙන්න බැරි වෙන්නේ ඉතලේ කවුද? මානිය. මොකක් කළාද? කුකුල් පට්ටියක් දාගත්තා. ඒ කියන්නේ මොකද්ද ඒ කරන්නේ? පානාති පාතේ. ඒකට තමයි අපි මාන උනේ. පානාති පාතේට මාන වුණා නම් අත්තා ඉදන් නිත්‍යයට ගියා. ප්‍රඥාව නැසුවා නේද? ප්‍රඥාව ඉදන් ශ්‍රද්ධාවට යන්නේ කියලා වැළක්වුවා. මේක තමයි මම කියවර ඒ තපස්සේ බුදුසිය පෙන්ලා දුන්නයි කියලා. ඉතින් මෙතනින් ඒ ප්‍රඥාව ඉදන් ශ්‍රද්ධාවට යන්නේ වැළකීම කියන එක මේකේ කළා. එතකොට අන්නේ හොඳට කල්පනා කළා මේක මෙතන හරියට කල්පනා කළ යුතු ධර්මයක් එතන තියෙනවා. ඉතින් දැන් මෙතන මේ අත්තා කියලා ගත්තේ මොකද්ද? අත්තා කියලා අපි අරගෙන තියෙන්නේ සුඛයයි කියලා ගත්තා. සත් ඒ සුඛේනි පරාමාසෝනේ. ඒකනේ අත්තා කියලා නේද? එතකොට අර පොඩි ළමයාටවත් කවදාවත් කිසිම රසයක් සුඛයක් ඇතුුනේ නැත්නම් එයාට මේ මගේ කියලා ගන්න දෙයක් ඇත්තේ නැහැ. සත්‍ය වශයෙන්ම තියෙන දුක්ඛය. එතකොට ඔය කලහ විවාද සූත්‍ර දෙක ඒ ඩයග්‍රම්ස් අපි ඒව සාකච්ඡා කරන්න තියෙනවා. ඒකෙදී මේ අපි දන්නවා ඒක මේ රෝගී සංඥාව මේ සුභයි කියන එක මන මුත්‍රාසූචි ගොඩක් ජරා වෙන දෙයක්. එතකොට ඒක මගේයි කියලා අරගෙන තමයි මෙතන මේ අපිට මේ ප්‍රශ්නිය ඇති වෙන. එතකොට මෙතන සුභයි කියලා ගත්තනම් ගොන්න නිත්‍ය කියලා එකව වුණා. ඉතින් මෙතන මේ ඒරියා එක ඇති වුණා නම් දකුණු අත පැත්තේ ඉදන් සත්‍ය පැත්තේ ඒකෙන් එනවා අපි වම් අත පැත්තට නේද? එතකොට මෙතනින් අර ඒ කියන්නේ අවිද්‍යාශ්‍රේ ඉඳන් කාමාශ්‍රයට එන්නේ ඇවිල්ලා අන්න අර අපි මේ රේඛාව ජාති ඉඳන් අර වේදනාව තියෙන රේඛාව දික් කරාම අපි එනවා මෙතෙන්ට නාම රූපය කියන එකට. ඉතින් උගලන්ට පේනවා ඉතින් මෙතන තණ්හා පරිග්‍රහයන් කියන ඒවා තියෙනවා. ඉතින් අත්තා අnder ditthiyanse කියන එක එහෙම ඇති වෙනවා. එතකොට දැන් ඔය අපි කරන්නේ මොකද්ද මෙතන? විඥාන ධාරාව කොහොම හරි අපි පවත්තන. මේ විදිහට නාම රූප ආවා. ඉතින් වම්මින් දකුණට ආවා. දකුණින් ඉඳන් වමට ආවා. වමට ඇවිල්ලා ආපහු වමේ ඉඳන් දකුණට යනවා. මේ විදිහට මේකේ ධාරාව හැරිට ගමන් කරනවා. ඉතින් ඕක තමයි අපි මේ කරගෙන යන්නේ. එතකොට එහෙනම් මේ අවබෝධය සහගතව අපි යම් ඊළඟ ස්ලයිඩ් එකට හත් වෙන ස්ලයිඩ් එක. එතකොට මේක මේ අපි දන්නවා අපි වත්තු මේක ඉගෙන ගත්තා අර මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානයේ පැවැත්ම අවිජ්ජා කිව්වා. ඉතින් ඒක අර කාමේසු තිබ්බ සරාගෙන් තල්ලු කරා ඔන්න ඉතින් සුබයි කියලා ගියා. සුබයි කියලා ඇතුළේ ඉන්නේ ඉදන් සක්කේත නේද? එතකොට ඒකනේ අර බෝතලියේ සූත්‍රය එක පාරට මස්කට දාපු ගමන් අර සතා මොකක්වත් ඉවල්ලවත් බැලුවේ නැහැ. එක පාරට මේක හොඳයි කියලා ගත්තා. සුබයි කියන එක. ඒ කියන්නේ වේසකටනේ අන්තිමට පත් වුණේ ඒක හපලා හපලා. ඒ වගේ තමයි මං කියුවේ අර මිනිස්සේ දැකපු ගමන් එයා සුබයි කියලා අපි ගන්නවා. ඒ මිනිස්සේ ගුලම් පාරවත් ඕගලන්ට වැදුනේ නේ. නමුත් එක පාරටම සුබයි කියලා ගත්තා. ඇයි ඒ? අපි මේ කරකෝල් නිසා නේද? දැන් ටිකකට ඉස්සෙල්ල ගත්තා කරකීමෙන් මොකක්ද එන්නේ? අපි දුස්සීල භාවයට ආවා. ඒකේ ආව නම් ඉතින් අර ඒකට මාන වුණා. උගුල් පට්ටි දාගත්තා වගේ. අත්තා ඉදන් නිත්‍යයට ගියා. අන්නේ ස්වභාවයෙන් නිසා ප්‍රඥාව ඉදන් ශ්‍රද්ධාවට යන්න බෑ. එහෙමනම් අසුචි අසුචි වශයෙන් දකින්න පුළුවන් වෙන්නේ නැහැ. අර ප්‍රඥාවක් නැති නිසා ජරා ගොඩක් අපි ගන්නෝ ඒ මගේ කියලා. එතකොට දැන් මෙතන අපිට පේනවා එහෙමනම් පානාතිපාතය සඳහා ප්‍රත්‍ය පළවෙනි රම් පළවෙනි ස්ටෙප් එකේදීම ඇති වෙන ඒ අසුභූදයක් ඒ සුභ වශයෙන් ගැනීම කියන එක. එතකොට ඒ රෝගී සංඥාව මගේ යයි ගැනීමෙන් එන්නා වූ මෝහය මේක මගේ කියලා ගත්තා කියන එක. ඉතින් ඕක සම්බන්ධ වෙනවා ආනින්ජ සප්පාය සූත්‍රයේ අපි දන්නෝ මතකද අපි ස්පෙෂල් එකේදී තමයි මේක පෙන්ලා දීලා තියෙන්නේ. පෙර මෝහය රෝගී සංඥාව මගේ යයි ගැනීම දෝෂ සහිතව ජීවත් වීම පානාති පාතේ කියන එක. එතකොට මේක සිද්ධ වුණේ මොකෙන්ද? පෙර වූ සංස්කාර මගින් පානාති පාතවාගේ සංස්කාරයෙන් කරපු නිසා අපේ ප්‍රඥාව නැසුවා. ඒකයි සිද්ධ වුණේ. ඒවා නිසා ඇති වුණා වූ නිත්‍ය භාවය අත්තයි ඉඳන් නිත්‍යට ගියා. දැන් ඉතින් කියන මේ මට ශ්‍රද්ධාවට යන්න බෑ මගේ ප්‍රඥාව නැසලා කියන එක. එතකොට ඒක එහෙමනම් පෙර වූ සංස්කාර මගින් මේක සිදු වුණා කියන එක තමයි හොඳට කල්පනා කරනවා. ඒක තමයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඊළඟට මේ දෙවෙනි කාරණේ මේක අදත්තා දානි. ඉතින් මේ අදත්තා දානි කියන එක දෙවෙනි රවුමේ දෙවෙනි ස්ටෙප් එක කියන එක අදත්තා දානිය සඳහා ප්‍රත්‍ය වෙනවා. මතකද ඒ කියන්නේ අර කුකුස්සගේ කතාව නේද? මස් කෑල්ලක් අරගෙන යනවා කියලා කියනවා. ඉතින් ඒක තමයි මේ ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ එහෙම අපිට පේන්නේ මෙතනින් සුබයි කියලා ගත්තා. ඊට පස්සේ අර අදත්තා දානිය කියන එක තියෙනවා. ඉතින් ඒකෙන් නිත්‍යභාවයක් කියන එක අපිට ඇති වෙනවා. එතකොට ඕකත් අපිට බලන්න පුළුවන් අර ආනින්ජ සප්පාය සූත්‍රයේ අපි ඉගෙන ගත්තා වූ දේවල් එක්ක. ඒ කියන්නේ මේකේ මේ අවිද්‍යාව මොකද්ද? අනිත්‍ය වූ දෙයක් නිත්‍ය වශයෙන් ගැනීම කියන එක තමයි අපේ තියෙන්නේ. එතකොට ඒක අපි ඉගෙන ගත්ත දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තා දානි. එතකොට මේක කරලා අපි විඥාන ධාරා ගලන්න සලස්සන පවත්තනවා කියන තියෙනවා. එතකොට එතින්දි පෙර සංස්කාර වලින් ඇතිවෙච්ච මෝහය මගින් ඇතිවෙන අවිද්‍යාව කියන එක. ඒ කියන්නේ අපි සංස්කාරයන් කළා. ඒ සංස්කාරයෙන් කෙරෙමේ මෝහය එතන පානාති පාතේ. ඒකෙන් අපිට අවිද්‍යාව කියන එක ඇති වෙනවා. එතකොට ඒ මේකේ පෙන්නලා දීලා තියෙන්නේ අර ආනින්ජ සප්පාය සූත්‍රයත් එක්ක කනෙක්ට් වෙලා තමයි කල්පනා කරන්න ඕනේ මේ විදිහට සිද්ධ වෙනවා කියන එක. එතකොට දැන් එහෙනම් අපි කාරණා දෙකක් ඉගෙන ගත්තා. පානාති පාතේ අදත්තා දාණය. දැන් ඊළඟට තියෙන්නේ අර ග්‍රාස් ටෝච් එකේ කතාව නේද? අන්දමක් පත්තු කරගෙන යනවා කියලා කියන්නේ. එතකොට මේ බුදුහාමුදුරුව මෙතන මේ මුසාවාදී කියන එක මේ තුන්වෙනි වටේ තුන්වෙනි ස්ටෙප් එක. ඒක මුසාවාදයට ප්‍රත්‍ය වෙනවා කියන එක. එතකොට මෙතෙන්දී අපි පෙන්නනවා මේ මොකද්ද මුසාවිනේ කියලා. දුක්ඛෝදයක් සුඛ වශයෙන් ගැනීම. එතකොට මේකත් සංස්කාර වශයෙන්ම තමයි අපි බලන්න ඕනේ. මොකද පැහැදිලි කළානේ අපි නේද? අර පන්දම පත්තු කරගෙන ගිහිල්ලා ඒක පින්නුයි අර මගේ කියලා අරගත්ත නේද? අර ළමයා මගේ කියලා ගත්තාම බෝම්බේ දැම්මාම එහෙම අපි පිච්චෙනවා කියලා කිව්වේ. එතකොට ඒ දැන් මෙතන හරියට ප්‍රඥාවෙන් උතු බැලුවාම අපිට පේනවා හරියට මේ පෙර සංස්කාරයන් කියන ඒවා ඇතුළට රිංගලා තියෙනවා. මේ පැත්තේ මේ සංස්කාරයන් තියෙනවානේ. ඒවා මේක ඇතුළට රිංගලා තියෙනවා. ඒ අර සුඛයි කියලා ගන්න උදව් කරන්නේ යානේ නේද? ඒ පෙර වූ සංස්කාරයන් නිසා. ඒ කියන්නේ පෙර සංස්කාරයන් නැත්තම් අපි සුභයි කියලා ගන්නේ නැහැ. සුභයට නිත්‍යයි කියලා එක්කව කලේ නැත්තම් අපිට සුඛයි කතාවක් නැහැ නේද? එතකොට මේ පෙර සංස්කාරයන් නිසා තමයි මේක අපිට මේ සිද්ධ වෙන්නේ. ඒක හරියට මේ මම දැක්කේ අර මේ ඕගොල්ලෝ මිදුලට ගිහිල්ලා ඔය මේ ඉරිද දවසට අපි හිතමු කෑම ටිකක් එහෙම කාලා මේ සැනසීමේ ඉන්න. ඉතින් පූසත් ඕගොල්ලන්ගේ ඇඟේ දැවටි ටිකක් කියලා එනකොට මේ පූසට පේනවා ඔය මී බටයක් අස්සට රිංග ගන්නවා කියලා. ඉතින් ඒ පාර මේ පූසත් මොකක්වත් හිතන්නේ දුවගෙන ගිහලා ඒකත් ඒ බටය අස්සට රිංග කරනවා. මීයට නම් අර කස්ස යන්න පුළුවන් මූට අනිත් පැත්තට එන්න බෑවා ගිර වෙනවා නේද? එතකොට ඔන්න ඕවාගේ තමයි මව කුසට ගිය අවස්ථාව නේද? මොකක්වත් නැහැ මොනවත් හිතන්නේ නැහැ එක පාටම අර මව කුසට ගිහලා රිංග ගන්නවා. ඉතින් ඕගොල්ලෝ එළියේ ඉඳන් බලාගෙන ඉඳලා කියනවා නේ මේ සතා මේක ඉර වෙලා මැරෙනවා නේද කියලා. එතකොට ඒ පෙර සංස්කාර ඇතුළට රිංගුවා කියන එක තියෙනවා. ඉතින් මේ විදිහට තමයි භවය ඇතුළට රිංග ගන්නවා. ඒ තමන් කලින් කරන සංස්කාරයන් නිසා ඒ සුඛයයි කියලා අරගෙන තියෙනවා. ඉතින් මේකට තියෙන ඇල්ම අපි පහ කරන්න ඕනේ. එතකොට එහෙමනම් ඉතින් අපි දන්නවා සත්‍යාදික්ඨානෙ තියෙනවනම් අපි දන්නවා මේ ලෝකේ තියෙන ඔක්කොම මුසා මෝස ධර්මයක්. මේ කිසි මේකකින් මේක පවත් ගන්න පුළුවන් කමක් නැත්තේ. ඉතින් මේ සත්‍යාදික්ඨානෙ තියෙනවනම් ඉතින් කාමාශ්‍රය කියන එක යනවනේ සුඛයි කියන එකේ පසු සංඥාවනේ නේද? එතකොට ඒක අපි සුඛයි කියලා ගන්නෙ නැහැ. එතකොට එහෙමනම් චාගාදික්ඨානෙට එනවා. එහෙනම් මම මේක අතහරිනවා. මේක සුඛයක් නෙවෙයි මේකේ තියෙන දුක්ඛය කියලා තේරුම් අරගෙන. එතකොට ඒ සත්‍යාදිත්‍යනදී මුසාව වශයෙන් දැනගෙන නිවන පමණක් සත්‍ය වශයෙන් අරගන්න පෙරගත්තා වූ මුසාවට යෑම අපි පහ කරනවා. එතකොට මේක සඳහා අපිට චිත්ත ඉද්ධිපාදේ අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ දුක්ඛෝදී සුඛ වශයෙන් ගැනීම අපි පහ කරන්න ඕනේ කියන එක පේනවා. ඒකත් පෙර වූ දෙයක් වශයෙන් සලකන්න ඕනේ. සලකලා ඒ සංස්කාරයන්ට තිබෙනා වූ ඇල්ම අපි පහ කරන්න ඕනේ. දැන් පේනවද මේ පළතුරු ගෙඩියේ කතාවෙන් අර නිත්‍යභාවය කියන කතාව ආවා. දැන් ඊට පස්සේ අර බල්ලා මස් කට්ටර දානකොට දුවේගේ අපි හත්වෙනි කාරණේ පළවෙනි කාරණේ නේද? පළවෙනි කාරණේ අන්න සුභයි කියලා ගත්තා අර පෙර වූ නිත්‍ය කතාව නිසා. ඒක නිසා කරපෝර නිසානේ. එතකොට ඒකට අපි නිත්‍ය එක්කව ගලයන් පස්සේ සුඛ වුණා නේද? එතකොට දැන් අපි මේවා සුභයි කියලා ගන්නවා. ඉතින් තමන් කල්පනා කරනවා ඉතින් මේක මෙහෙම ගත යුතුද කියන එක සත්‍ය වශයෙන් තියෙන මේකේ දුක්ඛයක්. එතකොට ඉතින් මෙතෙන්දී හොඳට චිත්ත සමාධිය කියන එක මේ තමන්ට තියෙනවා මේක හරියට කරනවා නම්. එතකොට දැන් මෙතන දැන් මේ කාරණා දෙක අපි මේ විදිහට බලලා දැන් අපි ඊළඟට එනවා අර මේ ඉස්සෙල්ලා හිටපු ස්ලයිඩ් එකට, ඒ කියන්නේ පිසුනා වාචයේ පස්වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේ පිසුනා වාචයේ කියන එකේ ඒක පෙන්වන්නේ මේ හතරවෙනි රවුම හතරවෙනි ස්ටෙප් එක කියන එකයි. ඒ හතරවෙනි රවුම හතරවෙනි ස්ටෙප් එක කියන එක ඒක ලේසි දැන්, ඒ කියන්නේ මේ ඉස්සෙල්ලා ස්ලයිඩ් එකෙත් මේක තියෙනවා. දැන් අපි ටිකකට ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ පෙන්වුවා නේද මෙතනින් මෙහෙන් සුඛේ එනවා කියලා. මේ පැත්තෙන් සංස්කාරයන් එනවා කියලා, නිත්‍යයි කියලා නේද? එහෙම ගිහිල්ලානේ අපි මේ අත්තා කියන කතාව එහෙම ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ හතරේ රාමයේදී හතරේ ස්ටෙප් එකේ පෙන්වන්නේ මොකද්ද? මේ සුඛේ පරාමාස වෙනවා. මේකට ඇතුල් වෙනවා. ඉතින් මේක තමයි අපි අර සාකච්ඡා කරේ බෙගින්ද ෆීලිං කියලා. අපි වේදනාව අපි ඉල්ලනවා. අර හරියට මිනිස්සේ කර ගිහිල්ලා කුණාඹ මුදලාලි ළඟට ගිහිල්ලා දොර 10ක් අරගෙන ගිහිල්ලා මුදලාලි මේ රූපේ මේව මට දෙන්නේ කියලා ඒ තමන් පතනවා, බේක් කරනවා. මේ පැත්තේ අර මුසාවාදී නිසා ඇතිවුණා වූ සුඛය නේද? එතකොට ඒක පරාමාසගත වෙනවා. අර සංස්කාරයන් නිත්‍යයි කියලා මේ පැත්තට පරාමාසගත වෙනවා. දැන් ටිකකට ඉස්සෙල්ලා පැහැදිලි කළේ ওই කාරණාවනම්. එතකොට දැන් මෙතන කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් මේ රූපය මගේ මේ වේදනාව පතනවා කියවම ඕගොල්ලෝ දන්නව අර භවාශ්‍රේ ලක්ෂණේ නේද? ප්‍රාර්ථනී ග්‍රන්ථේ අභිසංකාරාකාය සංකරන්ති කියලා. එතකොට මේ ප්‍රාර්ථනී කියන එක ගත්තහම එතෙන්දී දැන් අපි එතන වේදනාවට නෙමෙයි මෙතන තියෙනවා ඒ අර්ථය නේද? කබලින්කාර ආහාර වේදනා මනෝ සංචේතන. ඒකනේ අපි පෙන්වන්නේ. එතකොට මෙතන මේ ප්‍රාර්ථනා කරනවා අපි. එතකොට එතෙන්දී මේ ප්‍රාර්ථනී කියන එක ගත්තහම අපිට පේනවා මේ රූපේ පැත්තට එන්නා වූ එක. එතකොට අන්න ඒක කල්පනා කරන්න රවුම් 1 2 3යි අතීත අර පානාතිපාත අදත්තාදාන මුසාවාද අර පළතුරු ගෙඩිය මේ මේ අර බස් කට්ට දාපු ගම ගත්තේ කියලා ඉන්නා වේ කියන එක. ඊළඟට ඉතින් අපි ග්‍රන්ථයේ අපි මේ වෙලාවේ අපි වේදනාවට නේද ගැටගැහෙන්නේ, වේදනාවට ගැටගැහෙන්නේ කියන එක. ඊළඟට අபிසංකාරාකාය සංකරන්ති චේතනාව. එතකොට ඒ පැත්ත ගන්නවා අපි 5 6 7 එන්න මේ චේතන මේ ලාභයි කියලා අර ගන්නා වූ දෙක. දැන් අපි පෙන්වන්නේ අපි පටන් ගත්තේ මේ හත්ෙනි රවුම හත්ෙනි එකේ නේද? ක්‍රෝධෝපායාසේ නින්දාරෝසේ ලාභයි කියලා නේද? එතකොට ඒක තමයි මේ සීනමවනවා චේතනාව කියන එකේ. එතකොට ඒක ආව මේ පැත්තට. අනාගතයට නෙ කියන්නේ. අනාගතේ මට මේ මේ ආකාරයට බුදුහාමුදුරණන් කිව්වේ පිබිදී කිසාවක් නොදකී කියලා. නමුත් මේ පුද්ගලයා හිතන්නේ එහෙම තමයි. ඒ කියන්නේ කුණුඹගේ අර කුඩා දරුවා වුණත් යම් කිසි රසයක් අඹ බෝලේ හරි කටේ ගාලා ඇති වුණා වූ දේ එයා හිතනවා තාම ඉස්සරහට ඒක තියෙනවා කියන එක නේද? එතකොට මෙන්න මේ විදිහට අර ප්‍රාර්ථනීය ග්‍රන්ථයෙන් අபிසංකාරාකාය සංකරන්ති කියන එක ඒකත් එක්ක අපි බැලුවොත් අන්න Tamanට ඒ කියන්නේ අපිට පේනවා රවුම් 1 ඉඳන් 3ට මේ රූප පැත්තට ආව 5 6 7 කියන එක මේ චේතනා පැත්තට දාගත්තා. අනාගතේවා අනාගත සංස්කාර අතීත අතීතේවත් එක්ක. එතකොට දැන් මේ වෙලාවේදී අපි කරන්නේ begin the feeling. ඒ මේක පතනවා කියන එක. ඉතින් ඒක තමයි මම කිව්වේ අර හරියට මම දැක්කයි කියලා අර හබල් දෙකක් ගන්නවා වගේ. මේක උරුවක් නම් ඒ උරුවට දෙනවා මේ සුඛයි කියලා ගත්තා වූ එක හබලක් නේ. අනිත් පැත්තෙන් සංස්කාරයන් නිත්‍යයි කියලා අනිත් හබල. සාමාන්‍යයෙන් නම් හබල් ගන්නකොට මිනිස්සේ උරුව යන්නේ ඉස්සරහට. මේක නම් එතනම තමයි කැරකෙන්නේ. එතනම ගිලිනවා කියන එක තමයි තියෙන්නේ. ඉතින් මේ සුඛේ පාතුල. එතකොට අර අර අත්තා කතාව අපි පෙන්නවා මේක කොහොමද දැන් බලන්න. මේක නිකම්ම නෙමෙයි මේ අත්තත් එක්ක සම්බන්ධ වෙලා බලන්න ඕන. මම ලාභයි කියලා ගත්තේ කොහොමද? අත්තා වෙච්ච නිසා. අත්තා කියන කතාව ඇතුළේ කොහොමද මේ පැත්තෙන් මේ මුසාවක්, ඒ කියන්නේ සුඛයි කියලා මෙහාට ආව සංස්කාරයන් නිත්‍යයි කියලා ආවා. මේක ඇතුළේ කොහොමද අර සුභේට අපි කරකෝලා නේද? සුභේට නිත්‍ය කියලා අරගෙන තමයි මේ සංස්කාරයන් නිත්‍ය කතාව කියන එක සුභේට දාලා කරකිවීම නිසා නිත්‍ය කතාව ආවා. සුභේව තමයි හේතුව ප්‍රත්‍ය වුණේ. ඊට පස්සේ අර සුබේට නිත්‍යෙක් අහු කළාම අපිට ආව සුඛයි කියලා. මොනවෙදෙත් න්යාය. ඉතින් මේ වචන අපි කියපුව කොහොම හරි වැදගත්. එහෙම වෙලා අන්තිමට අපිට මොකද්ද වෙලා තියෙන්නේ? අපි බෙගින් ද ෆීලිං ගිනි අඟුරු වලට වැටලා අපි පිච්චෙනවා. අපි වැදගෙන යනවා අර තණ්හාවයි චේතනාවයි. මතකනේ නේද? එතකොට ඉතින් වැච්චිලා වැටලා පිච්චෙනවා කියන එක තියෙනවා. අරක සම්බන්ධ කරලා බැලුවාම හරියට එනවා. අතීතයේ මොකද්ද? දැන් මොකක්ද? අනාගතයේ මොකද්ද? දැම්මට මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක. එතකොට ඒක තමයි ඔයගොල්ලන් කරන් තියෙන්නේ මේ භාවනා. ඉතින් මේකේ මේ කෙනෙකුට පෝතලි සූත්‍රේ මේ හැමෝම දන්නවා. දැන් හොඳට කරලා තියෙනවා. ඒ විදිහට මේ මුළු ඩයග්‍රම්ස් ටිකම බලාගෙන යන්න පුළුවන්. බලනකොට ඒකේ තියෙන්නේ මොකද්ද? අපි මුලින් බලනවා අනාගත සංස්කාර. අර හතේ හතේ ඉඳන් පටන් අරගෙන අපි ඒ පැත්ත බලනවා. ඒ කියන්නේ අන්තිමට ගත්තාම මේ චේතනා පැත්තට සම්බන්ධ වූ ධර්මයන් තමයි බැඳෙන්නේ නේද? ඊට පස්සේ 1 2 3 බලනවා. ඒ වෙලාවල අතීත සංස්කාර පානාතිපාත අදත්තා දාන මුසාවාද බල්ලා මගේ කුකුලා මගේ කිය ගත්තා වූ සංස්කාර. ඊට පස්සේ මේ දෙක ජොයින් කළා. තමන්ගේ මේ මොහොතේ වෙන්නේ මොකද්ද කියන එක තමන් කල්පනා කරනවා. ඒක තමයි ඔයගලන්ට භාවනාව හැටියට තියෙන්නේ. හොඳයි, එහෙනම් අපි මිනිත්තු 10ක් 15ක් අරගෙන මේක මනසට දා 10ක් විතර අරගෙන මනසට දාගෙන අපි භාවනා කරමු.